Lanka, ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව සීලන්ත ස්පර් සංවිධානය. රේඩියෝ ශ්‍රී ලංකා presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට පැනට් FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබන් සුබ සන්ධ්‍යාවක්. අදත් සිකුරාදා දවසක ඔබ අප හමු වෙලා තියෙන්නේ තවත් සීසර් ලංකා වැඩසටහනකින් වැඩසටහන සමග. ඉතින් මම හිතන්නේ මේ කාලය ගැන කතා කරද්දී බොහොම ශීඝ්‍රයෙන් ගෙවිලා යනවා කියලා මට හිතෙන්නේ. ජූනි මාසේ මැද භාගයටත් ඇවිල්ලා, කියන්නේ මේ මාසේ මේ අවුරුද්දේ මාස 6කුත් ගත වෙලා ඉවරයි. නමුත් මං හිතනවා ඔබ අද මේ සිකුරාදා දවසේ බොහොම නිදහසේ සතියන්තයේ අවසානයේ අපි සමගම එකතු වෙලා මේ අපේ මේ වැඩසටහන සවන් දෙනවා ඇති කියලා. අපි බොහෝ වෙලාවට මේ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙන්නේ අපේ මාතෘභූමිය අරලා වූ මාතෘකාවන් පිළිබඳව සාකච්ඡාවක් කරන්න. ඉතින් අපි මේ මාතෘකාවන් සාකච්ඡා කරද්දී අපි හැමදාම බලාපොරොත්තු වෙනවා ආකාර දෙකකින් මේක දේ කරන් යන්න. පළවෙනි ආකාරය තමයි සම්පන්දායකයන් අපි බොහෝ වෙලාවට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. සම්පන්දායකයන් කිව්වට පස්සේ දෙආකාරයක් එතනක් තිබෙනවා. ඒ කියන්නේ පළවෙනි සම්පන්දායකයන් තමයි යම් කිසි විශේෂේෂයක් පිළිබඳව කතා කරද්දී අපේ ශේෂ්‍රය පිළිබඳව යම් කිසි දැනුමක් ඇති දායකයන් අපි ශ්‍රී ලංකාව තුලින් නැත්නම් වෙනත් රටකින් අපි සම්බන්ධ කරගන්නවා. නැත්නම් අපි දන්නවා, ඔබ දන්නවා මේ දැන් නව ශ්‍රීලන්තය ඇතුලේ පවා විශේෂ වූ දස්කම් තියෙන පිරිස් හැංගිලා තියෙන උන්ට වේදිකාවක් අදලා දෙන්නත් අපි මේ මැදිරිය විරුද්ධ වෙලා තිබෙනවා. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන බොහොම හරවත් විදිහට මේ ගත කරන මේ පැයක සීමාව පමණ කාලය බොහොම රසවත් විදිහට ඔබ සමග ගත කරන්න. අද පොඩි විශේෂත්වයක් තිබෙනවා කියලා මට හිතෙනවා. මොකද දැන් අපි සීසර් ලංකා ගිහුවට පස්සේ කණ්ඩායම් තුනක් තිබෙනවානේ. අපිට ඒ කියන්නේ අපිට බාර වෙලා තියෙන කණ්ඩායම තමයි මේ යූන් පීස කියන වැඩසටහන ගෙන යන තිබෙන කණ්ඩායම. මාත් සමග වෙනදට එකතු වෙනවා කලන, ඒ වගේම දිහාන්. අද පොඩි වෙනසක් මේ වැඩසටහනට මං හිතන්නේ අවුරුදු ගණනාවක සිට සම්බන්ධ වෙලා ඉන්න තවත් පුද්ගලෙක් සමග මට අද පුළුවන්කම ලැබෙලා තිබෙනවා. මං හිතන්නේ දෙවෙනි වතාවට මේ වැඩසටහන ගෙන යන්න රුවන් සර්, රුවන් අංකල්, මං හිතන්නේ අද වැඩසටහනේ ඉඳ මම ඔබට මේ රුවන් මහතා කියන්නේද? ඔබ කියන්නේ කියන්න ඕන විදිය නේද? ඉතින් කොහොමද ඉස්සර?
ඉක්මනටම මේ අවුරුද්ද ගෙවිලා යනවා නේද? මේ මාස 6 වෙනි මාසේ දැන් අපි භාග්‍යවත් ඉවරයි.
ඔව්.
අර චාමික කිව්වාගේ අපිට නොදැනීම කාලය අපේ හිසට උඩින් හෝ පයට යටින් ගෝලීය කැරකැවීම තුළ ඉතාමත්ම වේගෙන් දුවගෙන යනවා.
අනිවාර්යෙන්ම ඉතින් මේ කාලය ගිවිලා යනවා. ඉතින් හැමෝම කියන දේ තමයි බොහොම ඉක්මනට අපේ ජීවිත ගෙවනවා කියලා. නමුත් කාලසරහන කරු වැඩ කරන්න පුළුවන්කමක් තිබෙනවා නම්
ඒක මේ මං හිතන්නේ ඔය සාමාන්‍ය ඔය එක්තරා විදිහක අර නුවණ තියෙන මේ කාලය ගැන කතා කරන්න නැත්තම් විද්‍යාඥයෝ කියන පිළිවෙලට අපිට දැන් තිබෙන රාජකාරි වැඩි.
ඔව්.
අපින් එකින් එකට අපේ තියෙන වැඩ කැටිද පෙළ ගැහිලා තියෙන්නේ. ඒ නිසා අපිට දැනෙන්නේ නැහැ කාලය ගෙවෙනවා.
ඔව්.
නමුත් අපි බැලුවොත් මේ කාලයම තමයි හිරගෙයක ඉන්න පුද්ගලෙක් නැත්නම් අසනීප වෙලා ලෙඩ ඇඳේ ඉන්න පුද්ගලෙක් ඒගොල්ලන්ට හරි දිගයි දවස.
ඔව්. අනිවාර්යයෙන්.
අපිට පැය 24 ඉත් මදි. ඉතින් ඒ වගේ අපි ඒකෙන් තේරෙන්නේ අපි අතර තියෙන වැඩ කොටස එකිනෙකට යාව එකින් පස්සේ එකක් පෙළ ගැසී සිටීම නිසා අපිට කාලයේ මදි බවක් පේනවා.
ඔව්. ඉතින් අද මුලින්ම ගීතයක් තෝරගෙන තිනවා. මේක මේ රුවන් ඔබතුමාම තෝරගත්ත ගීතයක්. ඔබතුමා කිව්වා මේ ගීතේ මේ ළඟදී ප්‍රචාර වුණු ගීතයක් කියලා නේද? අපි පොඩ්ඩක්
මම මේ ඊයේ පෙර දවසකයි ඔක සාමාන්‍යයෙන් ඔය හවස ගිද්දී ඔය අලුත් ගීත ගැන මගේ ටිකක් යොමුවක් තියෙනවා.
ඔව්.
මේ දෑබ රසන්නේනි අපි හිතමු අපේ යෞවන ජීවිතේදී අපි කතා කරන්නේ යෞවන වියටපත් වෙලා දෙගොල්ලක් එකතු වෙලා පවුල් ජීවිතයක් ඇනිබුනේ කොහොමද කියලා අපි හිතලා බැලුවොත් එක්කෝ ඔබ දෙදෙනාගේ එක්වීම යෝජනාවකින් වෙන්නේ නැති නැත්තම් පාසල් කාලේ ප්‍රේම සම්බන්ධතාවයකින් වෙන්නේ නැති එහෙම නැත්තම් දුරතිකරම දැකලා කතා කරලා නැහැ නමුත් ඇසට ඇස යොමුවමක් වෙන්නේ නැති පසුව කෙසේ හෝ ලිපිනයක් හොයාගෙන අපේ සොඳුරු අතීතය නම් ඒකනේ කරන්නේ දැන් වගේ අපි ටෙක්ස් ගහන්න නැහැනේ අතීතයේ හෝ ලිපිනයක් හොයාගෙන වෙනවා නැත්නම් ඒක අහඹු ලෙස සිදුවීමක් වෙනවා එහෙමත් නැත්නම් නොසිතු ලෙස කොහේද හරි තැනකදී මූණට මූණ හමුවීමක් වෙන ක්ෂණයකින් අපේ සිත ඇඳුම් කන ඒ ඇඳුම් කෑම ආදරයකට පෙරලිලා ඉදිරියට යනවා මේ ගීතය මම ඊයේ පෙරේදා දවසක අහපු ගාම මගේ හිතට ආවේ එක්තරා විදියක වචන පේළියක් ඇසට ඇස හමු නොවි ගෙවු සම්බදේ මට හිතෙනවා අපි සාමාන්‍යයෙන් කරන්නේ ඇසට ඇස යොමු නොවි නම් දැන් කාලේ තියෙන එක තමයි Facebook හා text වලින් කවදාකවත් ඇසට ඇස හමු වෙලා නැහැ ලියුම් කියුම් වලින් විතරයි නැත්නම් වචනයක්වත් කතා කරලත් නැහැ බහු කාලයකින් තමයි වචනෙන් කතා කරන්නේ එහෙම වචනෙන් කතා කරපුවම අතරමඟදී අතහැරුණු දා හිත කඳුළු අරගෙන ගියේ ඔබ විතරයි මගේ කඳුළු ඔබේ කඳුළුත් අරගෙන ගියේ ඔබ විතරයි මේ ගීතය ලියලා තියෙන්නේ ශාමිලා හුසෙන් ලංකාවේ සංගීතය කරලා තියෙන්නේ දර්ශන වික්‍රමතුංග ගීතේ ගායන්නේ ඔබෙත් අපෙත් දයාන්විත ලයන්විත ආදර කටහඬ
කරුණාරත්න දිවුල්ගණිගේ
කරුණාරත්න දිවුල්ගණි
ඉතමන මියුරු ගීතයක් අපි ගීතයට ගිහිල්ලා ඊට පස්සේ අපි කතා කරමු
පුතුමයි දුන්නාදරෙත් සොනුරේ හිත පුරා නුඹ අතුරලා ගිය මතකයක් මිහිරේ නුඹත් හරි පුදුමයි Aha ලම්පුවක් නොම හිතක පැටලුන ඇසත ඇස හම්නොවී පිම් කළ පුරු පුරුදු කම් දැනුණු බව ඇත්තයි එදත් හරි පුදුමයි නුඹත් හරි පුදුමයි දුන්නාදරෙත් සොනුරේ හිත පුරා නුඹ අතුරලාගිය මතකයක් මිහිරේ නුඹත් හරි පුදුමයි අපට අප හිමි මුණ ගමනක අතර මඟ අත ඇරුණු දාහිත කඳුළු අරගෙන ගිය නුඹ විතරයි නුඹ අදත් හරි පුදුමයි නුඹත් හරි පුදුමයි දුන්නාදරෙත් සොඳුරේ හිත පුරා නුඹ අතුරලාගිය මතකයක් මිහිරේ නුඹත් හරි පුදුමයි නුඹත් හරි පුදුමයි දුන්නාදරෙත් සොඳුරේ පුරා අතුරලාගිය මතකයක් මිහිරේ නුඹත් හරි පුදුමයි
අපට අප හමු නොවුණු ගමනක අතරමඟ අතහැරුණු දාහිත කඳුළු අරගෙන ගියේ නුඹ විතරයි අදත් හරි පුදුමයි අපි කාගෙත් කවුරු හරිගෙත් කඳුළු අරගෙන අපි මේ ජීවිතේ ඉස්සරහට යනවා ඔබත් ඒ අත්දැකීම් ඇති ඔබ හරි ඔබගේ කඳුළු අරගෙන යන්නේ නැති ඔබේ කඳුළුත් තවත් කවුරු හරි අරගෙන යන්නේ නැති ඒ ගීතය කරුණාරත්න දිවුල්කනේ ලියලා තිබුණේ පදමාලාව ශමිලා හුසෙන් සංගීතය දර්ශන වික්‍රමතුංග බොහොම රසවත් ගීතයක් එහෙම නේද චාමික
අනිවාර්යයෙන්ම දැන් ඔබතුමා මේ ගීතය ගැන මේ විස්තරයක් කරද්දී මට මේ ඇහුණා මේ ගීතේ ලීලා තියෙන්නේ හුසෙන් කියලා මේ
මුස්ලිම්
බාත්තික තරුණයක් අපි මේ දවස්වල අපි ගොඩක් වෙලාට කතා කරනවා මේ සංහිඳියාව ඒ වගේ දේවල් පිළිබඳව ඉතින් මට හිතෙනවා මේ
ඔව් චාමික මට ඔබ කියවනේ මේ මුස්ලිම් ජාතික තරුණියක්
ඔව්
සමහරට වෙන්න බැරිද ඇය මේක ලියන්නට ඇත්තේ එයාගේ වර්ගයේ නොවන වෙනත් පිරිමි තරුණයෙකුට කියලා.
ඔව් බොහෝ විට ඒක වෙන්න පුළුවන්. ඇත්තටම මේ මට මේ පදමාලාව පිළිබඳව ලොකු අවධානයක් යොමු කරන්න බැරුණා. මම ගීතේ මං අහන්නත් ඕන. නමුත් මට හිතෙනවා ඒ වගේම දැන් මේ ගීතේ ගායනා කරන්නේ පිරිමි කටහඬකින් ඉඳ කන්නානත්න් දිවුල්ගෙනගේ මාත්මයා හින්දා මට හිතෙනවා මේ අය මේ ගීතේ ගායනා කරන්නේ ඒ කියන්නේ තරුණයෙක්ගේ කෝණයකින් බලලා. මොකද ඇයගේ පදමාලාවක් තරුණයෙකුට ගායනා කරන්න බෑනේ. මං හිතන්නේ සාමාන්‍යයෙන් අත්දැකීමක් වෙන්නත් පුළුවන්. මට ඇත්තටම මේ ගීතයේ පදමාලාව කෙසේ වෙතත් මට ඇත්තටම මේ හැඟෙන දේ තමයි සාමාන්‍යයෙන් දැන් ගීතය රසවිඳින්න දැන් අපි ගීතය රසවිඳිනකොට විශේෂයෙන්ම අපි කවුද ගායනා කරන්නේ කියලා බලනවා. නැත්තම් කවුද මේ පදමාලාව ලීලා තියෙන්නේ කියලා බලනවා. සමහර වෙලාවට බලන මේ සංගීතය කොහෙන්ද ආවේ කියලා. ඒ සංගීතය රසවත් වුණාට පස්සේ අපි ගීතය රසවිඳිනවා. එහෙම නැති වුණාට පස්සේ අපිට වෙන මොකක් හරි හේතුවක් ඉඳ කවුරුහරි කිව්ව හරි නැත්නම් එහෙම පිළිඹීමක් ඉඳ ගීත රස විඳිනවා. දැන් ඔය මොන දේ ආවත් මේ සංගීතය කියන දේ දැන් ඔබතුමත් අහලා ඇති මේ සංගීතය පටන් ගන්නෙ වචන වලට යන්න පුළුවන් දුර යුරුනාට පස්සේ එතින්නම් තමයිලු සංගීතය පටන් ගන්නෙ. දැන් අපි හින්දි ගීතය රස විඳින්නේ කවදාවත් අපි හින්දි ගීතයේ වචන ඒ පිළිබඳ භාෂාවේ තීරමක්
නැතුවනේ
අර විශ්ව භාෂාවක් සංගීතය කියලා කියන්නේ ඒකයි. දැන් ඔබතුමත් මං හිතා විශේෂයෙන්ම දැන් අපි මාතෘභූමියෙන් මේ ගොඩක් එහාරකට ඇවිල්ලා ඉන්නකොට මං හිතන්නේ මේ ගීත රස විඳිනකොට අපිට අමුතුම වෙනත් තලයකට ගෙනියනවා නේද?
අපි මේ පිටත ඉද්දී
ඔව්
මට හිතෙන්නේ අපිට දේශයට යා කරන පාලමක් වෙන්නේ මේ වගේ සොඳුරු සංගීත.
අනිවාර්යයෙන් මේ කරුණානන්ද දිලුගිනේ මහත්මයා ගැන කතා කරන්න ඕන මේ වචන කීපයක් මං හිතන්නේ ඔහු කාලයක් මේ සංගීත ශිෂ්‍යයෙ පොඩ්ඩක් ඈත් වෙලා හිටියා ඔහු දේශපාලනයට සම්බන්ධ වෙලා හිටපු ඉඳා. නමුත් ඔහු තුල ඔහුගේ කටහඬේ තිබෙන මේ ඒ රසය ලයන්විත ගතිය දැන් ඔහු ගායනා කරපු ගීත වලින් මං හිතන්නේ 80ක් 85ක් විතර ආදරබර ගීත ඒකනොත් වැඩි හරියක් ඔය මේ විරහට මේ ආබත් වෙච්ච ගීත මට මතක් වෙනවා ගීතයක් ඇසට අසුවන මායිමේ ඊට පස්සේ නෙතට උලලක් උණියදා ඔබ ඒ වගේ ගීත හරිම කියන්නේ මේ හරිම රසයක් ගෙන දෙන. දැන් අපි අද නිර්මාණවන ගීත බැලුවට පස්සෙත් අර සාමාන්‍යයෙන් දැන් අද නිර්මාණවල ගීතවල කියන්න ඕන දේ එහෙමම ලියලා තියෙන. එතකොට අහන පාඨකයාට රස විඳින්නාට පරිකල්පණය තුලින් යම් කිසි දෙයක් හිතා ගන්න බෑ. නමුත් මේ මෙතුමාගේ ගායන තුල විශේෂම හැකියාවක් තිබෙනවා. ඒ ගැනත් කතා කරන්න හිතුණා. ඉතින් මේ ගීතේ ලියලා තියෙන්නේ තැ මුස්ලිම් කාන්තාව. දැන් අපි මේ වැල්සදාහන තුලින් හැමදාම බලාපොරොත්තු වෙන්නේ මේ පොඩ්ඩක් අපේ මාතෘභූමියට අදාළ උද්‍යා කාරණාව පිළිබඳව කතා කරන්න නේද? හැමදාම කියන්නේ සාමාන්‍ය මම දන්නවා. දැන් අපි යමේ අසන්නන් වෙනදා වගේ නෙවෙයි. මම ඇත්තට අපි මේ පිළිබඳව මේ කතාත් කරා. අපි අසන්නන් දැන් ඉස්සර වගේ නෙවෙයි මේ ප්‍රෝත්ති ලංකාවේ සිදු වෙන දේවල් සහ රටේ තුටේ සිදු වෙන දේවල් ගැන දැන් අවධානය යොමු කරන වැඩි සහ ඔවුන්ට තිබෙන මේ ඉස්සර තිබ්බේ රූපවාහිනිය විතරයි නැත්නම් පත්තරේ. දැන් ඊට වඩා ලොකු මේ දේවල් ප්‍රමාණයක් තිබෙනවා ඒ රටේ තුරේ වෙන දේවල් පිළිබඳව අවධානයක් ලබා ගන්න. ඉතින් මේ දවස්වල මොනවද වැඩි හරියක් කතා වෙන්නේ ඔබතුමාට?
මං හිතන්නේ අපි අන්තර්ජාලය ඔස්සේ ගියොත් අපිට ලැබෙන ලොකු මේ කාරණා ගොඩක් ලංකාවේ තියෙන ලොකු හැලහැප්පීම් ගැන විකීකට විශේෂ වශයෙන් එන්නේ අර මහබැංකු මංකොල්ලේදී ඇමතිවරු සහ මන්ත්‍රීවරුන් ලබාගත් අල්ලස ගැන තමයි මහා ප්‍රධාන හේතුවට යන්නේ. ඒකම ඊයේ පෙරදා ඒවා පසුපෙළට දාලා ඉදිරියට ආපු එක්තරා මානුෂීය හැඟීමකින් අපේ සංහිඳියාව කමන්නෑ මං ඒ වචන පාවිච්චි කරාට බරවන ඉතාම මේ බොහොම කලාතුරකින් හම්බ වෙන සිදුවීමක් ගැන මං හිතන්නේ ඒක තමයි මං හිතන්නේ චාමික සාකරන්නේ
යන්නේ. අනිවාර්යයෙන්ම දැන් ඔබ කිව්වා හරි. දැන් විශේෂයෙන්ම අපි ප්‍රෝත්තිය බලන්න ගියත් බොහෝ වෙලාවට සිත කම්පාවන කරන දේවල් තමයි තිබෙන්නේ. දැන් සහ අපේ දැන් නූතන තාක්ෂණයත් එක්ක මට හිතෙන දේ තමයි දැන් අපේ ලංකාවේ බොහොම කරුණාවන්තර ගුණධර්ම වලින් පිරිච්ච මිනිස්සු කොට්ටාස තාම ඉතුරුලා ඉන්නවා. නමුත් ප්‍රෝත්ති වලින් එළියටම එන්නේ මිනිමැරුම් ඒ වගේ නිකන් අර මිනිසුන් කම්පාවන කරන දේවල්. දැන් ඔබ කිව්ව දේ මං හිතන්නේ කතා කරන්න ඕන. මං මාධ්‍ය වලින් මන් දන්නේ එතරම් දුරට මේ දේ කතා වුණාද කියලා. විශේෂයෙන්ම දැන් 2009 මැයි 18 වෙනිදා තමයි අවුරුදු 30 වසර පුරා තිබුණේ යුද්ධය අවසන් වුණේ. 2009 මැයි 18 දැන් අවුරුදු 9ක් ගිහිල්ලා. මිනිස්සුන්ගේ සමහර මිනිස්සුන්ට ඒක මතක නැහැ. ඒක කොහොම වුණත් මං අපි එදත් හිතුවේ දේ තමයි යුද්ධය අවසන් කරපු එක ලොකු විශේෂ මේ සම්දිස්ථානයක්. නමුත් අනිත් යුද්ධය පටන් ගන්නෙ එතනින් පස්සේ කියලා. මොකද විශේෂයෙන්ම දෙමළ ජාතිය සහ සිංහල ජාතිය අවුරුදු ගණනාවක් අවුරුදු 2000ක් පුරා මේ සම්බන්ධ පවත්වගෙන ආපු සම්බන්ධතාවය බොහොම තදින් මේ තදින් වියකුණු වේලාවක ඒ අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය ගොඩනගා ගන්න යන කාලය සහ ඒ යුද්ධය බොහොම ඉතාමත්ම හික්මීමින් සහ ඉතාමත්ම පරිස්සමින් කරන්න ඕන දෙයක්. මං හිතන්නේ අපේ මං එක පැහැදිලිවම කියන මං හිතන්නේ ඒක අපේ ඉන්න දේශපාලඥයන් කවුරු කිසිම කෙනෙක් ඒක හරියට අවබෝධ කරගත්තා කියලා.
නෑ මං හිතන්නේ එහෙම වෙලා තියෙන එක. දැන් මං මට පොඩි කාරණාවක් මතක් වුණා චාමිකෝයා ගැන කියාගෙන යද්දී කුරිරු යුද්ධයේ අපි නිමා කරේ ආයුධ වලින් සහ බෝම්බ වලින්. ඒ නිසා මිනිස්සුන්ට අඩන්තේට්ටම් වෙලා මැරලා ඒවා වුණා. ඒ නමුත් යුද්ධයෙන් අපි දිනුවා. නමුත් අර ඈත් වෙලා තිබුණු සිත් සතන් ඒවා ඒ ඈත් වීම පටු කරගන්නට තමයි මේ දේ කරේ කියන එකයි චාමික මං හිතන්නේ විස්තර කරේ. සිත් සතන් කොහොමද අපි කිට්ටු කරන්නේ?
ඔව් ඒක යම් කිසි නීතියක් ගෙනල්ලා හරි නැත්නම් පොලිසි එකක් ගෙනල්ලා හරි මෙහෙම කරන්න කියලා කරන්න බෑ. ඒක කාලයත් එක්ක යන දෙයක්.
මානුෂීය මෙහෙයුමක් වෙන්න ඕනේ.
මානුෂීය මෙහෙය. ඒක හොඳ වචනයක් ඇත්තටම. ඒක හරි අපූර්වවට මේ ඉදිරිපත් කරපු අපේ ආරක්ෂක අංශ නිලධාරි කෙනෙක් ගැන බොහෝ වෙලාවට මේ අන්තර්ජාලය ඔස්සේ කතා බහ වුණා. අපි ඒ වීඩියෝස් දැක්කා. එතුමාගේ නම මේ කර්නල් රත්නප්‍රිය බන්දු. ඔහු තමයි මේ විශ්වමඩු ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විදියට කටයුතු කරේ. දැන් අපි කතා කරොත් එතුමාගේ ප්‍රධානම වෘත්තිය සහ මේ ඔහුගේ රැකියාව උනේ විශේෂයෙන්ම මේ LTT සංවිධානයට බැඳලා හිටපු ඒ මේ සොල්දාදු තරුණියෝ විශේෂයෙන් ඔබතුමා දන්නවා. දැන් මේ LTT සංවිධානයට බඳවගත්ත තරුණ තරුණියෝ බ්‍රේන් වොෂ් කළා නැත්නම් මනස ශෝධනය කළා තමයි ඔවුන්ව බඳවගත්තේ. සමහර අවස්ථාවලදී ඔවුන් කා සඳහා කාත් එක යුද්ධ කරනවද මේ පිළිබඳව කිසිම අවබෝධයකින් තොරව තමයි මේ යුද්ධයේ සහභාගී වුණේ. ඉතින් ඔවුන් අර අවසානයේදී ඔවුන්ගේ වාසනාවට ඔවුන් ජීවත් වෙන්න වාසනාව ලැබුණා. ඉතින් මේ පුනරුත්ථාපන කඳුරුව තමයි මේ යුද්ධත් අවසානයේදී යොමු කරේ. ඉතින් පුනරුත්ථාපන කඳුරුව හිටියට පස්සේ කවදා ජීවිත කාලෙට මෙතන ඉන්න බෑනේ නේද? ඉතින් ඔවුන්ට ජීවිතයක් නව පණක් නව බලාපොරොත්තුවක් ඇති කර දීම ඒ අදාළ බලධාරීන්ට ලොකු වගකීමක් බාරලා තිබුණා. ඉතින් මේ කර්නල් රත්නප්‍රිය බන්දු මං හිතන්නේ ඒ කාර්යය තමන්ගේ රාජකාරියටත් එහා ගිහලා ඉතාමත්ම සාර්ථකව නිම කරා කියලා මට හිතෙන්නේ. ඔහුට මේ ළඟදී අවාසනාවකට විශ්වමඩු කියන ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙලා අඹේපුස්ස කියන මේ හමුදා කඳවුරට මාරුවීමක් ලබා දීලා තිබුණා. මන් දන්නේ මොන හේතුව හින්ද එක ලබා දීලා තිබුණාද කියලා. නමුත් හමුදා සේවයේ එක නීතියක් තිබෙනවා එක කඳවුරකට මේ රැඳී සිටින්න පුළුවන් කාලය උපරිම කාලය අවුරුදු 3යි කියලා. නමුත් නීති කෙසේ වෙතත් සාමාන්‍යයෙන් ඔබතුමා දන්නවා මං හිතන්නේ දැන් ඔබතුමා අපිටත් වඩා ඉස්සර පරම්පරාවේ ජීවත් වෙන ඊට මේ කට්ටිය හැටියට දෙමළ මිනිස්සු කියන්නේ හරිම අහිංසක මිනිස්සු ජාතියක්.
ඇත්තෙම
බොහොම අහිංසක මේ කියන්නේ මිනිස්සුන්ගෙතේ හරි මේ එකට එකතු වුණාට පස්සේ කොච්චර සංග්‍රහශීලීද කියලා දැන් මටත් ඉන්න මගේ මේ මිතුරන් මෙහේ මේ දමන ජාතික තරුණයන් මේ ඉතාමත්ම සංග්‍රහශීලී සහ බොහොම අහිංසක මිනිසු ජාතියක් බොහොම චාම් මිනිසු ජාතියක් එච්චර ලොකු බලාපොරොත්තු ජීවිතේ නැහැ ජීවිතේ ගෙන යනවා. ඉතින් මේ යුද්ධයත් එක්ක දැන් අපි සත්‍ය කතා කරොත් විශේෂයෙන්ම අපි දකුණ හිටපු මිනිස්සු විදියට අපි ජීවත් වෙන මිනිස්සු විදියට අපිට ඇත්තනම මේ බය මේ කියන්නේ විශේෂයෙන්ම මේ බෝම්බ මේ හැමතැනම මේ වෙනින්ද අපිට ලොකු මේ කරදරයක් සිදු වුණා. නමුත් මේ දමල ජාතිකයන්ට විශේෂයෙන්ම මේ යුද්ධයේ ප්‍රවිත ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට එදිනෙදා ජීවිතේ හැමදාම උන්ටේ මේ කරදරයට විඳින්න සිදු වුණා නේද? ඊට පස්සේ මේ යුද්ධය අවසානයේදී හමුදා නිලධාරීක අතින්ම ඔවුන්ට මේ තමන්ගේ රාජකාරියටත් එහා ගිහිලා මානුෂීය හැඟීමෙන් ඒ ජීවිතය හිමින්සරේ ගොඩනගා ගන්න අත්වැලක්කූ මේ හමුදා නිලධාරියා වෙන්ව යනවා ඔවුන්ට දරා ගන්න බැරි වීම නිසා තමයි මෙවන් මේ උත්සවයක් ඔවුන්ට සංවිධානය කළ තිබුණේ.
ඒක බොහොම හොඳට කියලා තිබුණා මං හිතන්නේ අපේ මාධ්‍ය ජාල වලින් මං දැක්ක චාමිට මේ ලෑස්ස කරගෙන තිබුණ උතන මේ YouTube channel එකේ තිබුණ එක්තරා ප්‍රකාශයක් චාමි හරිද
ඔව් මේ දැන් ගොඩක් ඇත්තටම දැන් අන්තර්ජාලය ඔස්සේ හැමෝම සැරිසරනවානේ ඉතින් දැන් අලුත්ම ප්‍රවණතාවයේ තමයි මේ බ්ලොග් කියන දේ
බ්ලොග්
කියන මේ බ්ලොග් කියන දේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා දානවා මේ ඔහුගේ නම තමයි දර්ශන මට ඔහුගේ මේ වාසගම නම මතක නැහැ අපි ඒක හොයලා කියන්නම් ඔහු මේ ඔහුගේ බ්ලොග් අඩවියේ මේ ක්‍රියාව පිළිබඳව ලොකු සඳහනක් කරලා තිබ්බ අපි ඒක පොඩ්ඩක් අහන්න දීලා අහන්න දීලා මේ තවදුරටත් කතා කරමු
තුලක් නොන තරම් නම් සංහිඳියාව කියන වචනේ අහලා ඇද්ද ඒ විනුවෙන් සම්මන්ත්‍රණ වැඩමුළු දේශන මොන තරම් නම් ශාලාවල් වල පවත්වලා ඇද්ද මොන තරම් රාජ්‍ය ධනයක් ඒ විනුවෙන් වියදම් කරලා ඇද්ද මේ දේශපාලකයන්ට මේ දේශපාලකවන්ට එහිම ජාතික සංහිඳියාවක් එම අවශ්‍ය නැහැ. ආගම් කුල මල පක්ෂ පාට වලින් බෙදෙන තරමට උන්ට වාසි ඇයි තමන්ගේ ගොඩ වැඩි කරගන්න. තමන්ට පුරිදාන මිනිස්සු ටික හදාගන්න නම් උන් බෙදලා හතරට පහට බෙදලා තියන්නම ඕන. අන්න එහෙමයි ලාංකීය දේශපාලනයේ එදා මෙදා තුර මේ 70ක ගමන් මගේ අපි කතා කරමු. දැකපු සංහිඳියාව ඒක තමයි. ඒ කාලේ විශ්වමඩු කිව්වහම කිරිනොච්චේ කිව්වහම කොළඹ දේශපාලකයන්ට මුත්‍රා යනවා. එහෙම තමයි මේ පළාත් එකල හැඳින්වෙන්නේ. නමුත් කර්නල් රත්නප්‍රිය බන්දු ඒ සොඳුරු මිනිසාගේ සමු ගැනීම කිරිනොච්චියෙන් අඹේපුස්සට යනකොට මේ ඡායාරූප පෙළ අපිට කියන කතාව කුමක්ද? අන්න ඒ ඡායාරූප පෙළ ඇත්ත කියනවා ඔබට. ඔබ ඉල්ලන, ඔබ පතන ඒ ආදරණීය සොඳුරු සංහිඳියාව තියනවා මේ රූපරාමු පෙළේ. දේශපාලකින්ට හදාගන්න බැරි කර්නල් ඔබට සුබ ගමන්.
දැන් තියෙන්නේ මේ මහජනින ඌ වෙනුවෙන් හදාගල තියෙන කොටස් වගේ. ඒක වැඩියෙන්වත් අපිට පැහැදිලි නැහැ. අපිට පේනවා ඔබ දැල්වත් ඒ දර්ශන කරන මහජනයා තැන ගහලා ඔබ වඳිනවා. චාරිත්‍ර අනුව ඔහුට
ඔව් ඇත්තටම මේ ඔහු ඉතාමත්ම මේ මිනිස්සුන් දැනෙන විදිහට මේ පිළිබඳ විග්‍රහ කරලා තිබ්බා. අපිට ඉගෙන ගන්න ඕන කාරණේ තමයි මන් දන්නේ ඔබතුමා මේක දැක්කද කියලා මේ කිසිම දේශපාලඥයෙන් මේ නිලධාරියාගේ මේ ක්‍රියාකලාපයේ පිළිබඳව කිසිම වර්ණනාවක් කරලා තිබුණේ
නැහැ. වර්ණනාවක් කරලා තිබුණේ නැහැ. මට මතකයි එක දේශපාලඥයෙක් කියලා තිබුණා මේ අපේ සංහිඳියාව සඳහා හොඳ උදාහරණයක් මේක උතුරේ සිටින මහා ප්‍රධාන ඇමතිතුමා ඔය කියන කතාවලට හොඳ පිළිතුරක් මේක කියලා. බෙදන්න එපා කියන එකට හොඳ පිළිතුරක් කියලා.
සාගර පරන්සූරේ මහත්තයාගේ උතුරේ කවි පන්තියක් නිර්මාණය වුණා මං හිතන්නේ අවුරුදු 20 විසි පහක් විතර කාල බොහොම කාලයකට කලින් ඔය කවි පන්තියේ අවසාන කවි දෙක මට මතක් වෙනවා
කියන්න බලන්න
කවි කියන්න මං දර්ශයක් නෙවෙයි මං නමුත් මේ කවි පන්තිය තුලින් මේ කියන්න උත්සාහ කරන දේ සාගර පලන්සූරිය කියන කවියා කියන්න උත්සාහ කරන දේ මං හිතන්නේ මේ නිලධාරියා පිළිබඳවමයි කියලායි මට හිතෙන්නේ පළවෙනි කවි පන්තිය එනවා මිනිසා විසින් මිනිහා වෙන් කරන රිසින් බැඳ ඇත පවුරු පඳනම් කිසි කෙනෙකු විසින් ඒවා කඩා බිඳගෙන එහි පිරුණු පසින් පාලම්බ බැඳුණු ඇත දවසක උතුරු දෙසින් කවුද පාලම් බැඳේ
මේ මේ කර්නල් දේශප්‍රිය බඳු
කවුරු තිතන්නේ නැති දෙයක් නේද දැන් කවුද එකම දේශපාලඥයෙකුත් ඔය එතෙන්ට එන්න බැරුණානේ සිංහල දේශපාලඥයෙක් හෝ වේවා දෙමළ දේශපාලඥයෙක් වේවා මේ වගේ ගරු බුහුමන් වලට මේ ලකුණ නැහැ ඇයි ඔවුන් ඒවල් දේවල් කරේ තමන්ගේ ගොඩ පුරව ගන්න නැත්නම් අවස්ථාවාදී දේශපාලන එතන කරේ නේද ඒ කියන්නේ
සමාජයේ න්‍යාය පත්‍රයේ ඉස්සරහට ගෙනියන
මිනිස්සු කොලා මේ කලකෝලා කරන තරමටම උන්ට වාසි මොකද තමන්ගේ ගොඩ පුරව ගන්න පිරිසක් තමන්ගේ පැත්තට එනවා නමුත් මේ නිලධාරියා මං හිතන්නේ ඒ මේ සීමාව නිකන් ගිහිල්ලා ඉක්ම වෙලා මේ තම ලොකු සේවාවක් කරා ඒ කවි පන්තියේම අවසාන කවි මෙන්න මෙහෙම කියනවා පැයකදී එකට හමු වන දුර ඇත දිතෙන මෙය වෙන් කරුණු හැකි කිසිවෙකු වෙද කොතැන සුරුට්ටුවට එක් වී උතුරේ ඔතන බේදය පිලිස්සි හමු වේවා දකුණ
හරි වටිනවා
සාගර පනසූරිය මහතා මේ කවි පන්තිය ලියලා ඇත්තේ කේස් නේ කොච්චර කාලයකට ඉස්සෙල්ලද කවියොන්ට
දශක දෙකම මාර්ගකට පෙර
ගොඩක් කාලයකට ඉස්සෙල්ලා කවියොන්ට මොහොම දුරදක්නා මේ 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 ඥානයක් තියනවා කියන්නේ බොරුව නෙවෙයි නේද කියන්නේ ඔවුන් අද කියන්නේ ලිව්ව දේ අදට තමයි මං හිතන්නේ බොහොම මේ ගැලපෙන්නේ කියලා. ඉතින් මේ මේ කාරණාව තුලින් මං හිතන්නේ දැන් මේ මෙතුමාට ස්ථාන මාරුවක් ලබා දීලා තිබෙනවා. නීතිය එසේනම් අපිට අපේ බලධාරීන්ට කරන්න පුළුවන් කාරණා කීපයක් තිබෙනවා. ඒ කියන්නේ පළවෙනි කාරණාව තමයි මේ නිලධාරියා ඒ මිනිසුන්ගේ ආදරේ දිනා ගන්න මොනවද කරේ? ඒ නිලධාරිය එතන ඉන්න බැරි නම් තවන් නිලධාරීන් ඉන්නවන් ඔවුන්ට ඒ පුහුණුව ලබා දිය යුතුයි. ඊළඟට එන නිලධාරියාට පුහුණුව ලබා දීම අනිත් බලධාරීන්ගේ යුතුකම. නේද? ඒක එක පාට මොකද අවුරුදු පහකින් ඒ ආදරයක් ලබා ගන්න හිම ලේසි වෙන්නේ නැහැ. දැන් ඔතන ඒතුමා කරපු මේ කාරණා කිහිපයක් මේ මේ කතා වෙලා තිබ්බ මම දැක පුවත්පතක පළවෙනි කාරණේ තමයි විශේෂයෙන්ම මේ යුද්ධයත් එක්ක වැන්දඹු බිරිඳවල්. ඒ කියන්නේ ගොඩක් හිටියා. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා මේ යුද්ධය නිසා නැතු වුණ කට්ටිය. එතකොට විශේෂයෙන්ම තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙනනකොට විවිධ බාධා තිබෙනවා සමාජය තුලින්. අපි විශේෂයෙන්ම අපි සංස්කෘතියත් එක්ක බැඳලා තියෙන නිසා ලොකු බාධා තිබෙනවා. ජීවිතේ ගොඩනගාගෙනදී රස්සාවක් හොයා ගන්න ඕන. තමන්ගේ දරුවන් ඉන්නවා නම් විශේෂයෙන්ම බැංකුවට ගියාට පස්සේ ස්වයං රැකියාවක් කරන්න පවා උන් පොඩි ලෝන් එකක්. ඒ කියන්නේ ණයක්වත් දෙන්න කැමති නැහැ. මොකද ඒක ගෙවා ගන්න උන්ට බැරි වෙයි කියලා. නමුත් මෙතුමා විසින් මේ මේ පුද්ගලයන්ට මේ මේ බිරිඳවලුන්ට ස්වයං රැකියාවක් කරන්න අත් මැෂින් නැත්තම් ඒ පොඩි පොඩි රැකියාව ස්වයං රැකියාවල් වලට අවශ්‍ය උපකරණ ලබා දෙන්න මේ සේවකල තිබෙනවා. ඊට පස්සේ අලුත් රැකියාවන් පටන් මේ උපද්දවලා තිබෙනවා. විශේෂයෙන්ම දරුවන් බලා ගන්න දැන් අපි මේ මේ නවසීලන්තයේ අපි කියන්නේ ඩේ කේවලි පස්සේ මොකද්ද කියන්නේ මේ දරුවන් කියන්නේ පාසල් යමියට පෙර
කින්ඩගාඩන්
ඕ ඒ කියන්නේ ඒ රැකියාවල් වලට බොහොම සුළු පැඩුවක් තමයි මෙතුමා කලින් දීලා තිබුණේ. නමුත් මෙතුමා රජත් සමග සාකච්ඡා කරලා ඔවුන්ට සාමාන්‍ය වැටුපක් ලබා දෙන්න කටයුතු කළා තිබෙනවා. ඒ වගේම තමයි මේ පුනරුත්ථාපනයු සෙබළුන් තරුණයන් විශේෂයෙන්ම මේ සිවිල් අංශයට ඒ කියන්නේ රජයේ රැකියාවලට බඳවා ගැනීමේ බොහොම අකමැත්තක් තිබිලා තිබෙනවා. මොකද මේ උන් ලීටි සෙබළුන්නේ. එතකොට එක පාට මේ වගේ බඳවා ගන්න අකමැත්තක් තිබිලා තියෙනවා. නමුත් ඒ දුරස් වීම අඩු කරලා උන්ට රස්සාව දීලා රටේ සංවර්ධනය සඳහාත් මේ මිනිස් ඒ කියන්නේ මේ තරුණයන්ගේ ඉදිරි ජීවිතේ ගොඩනගා ගන්න තෝරනත් වෙලක් තිබෙනවා. අන්න ඒ වගේ දේවල් කරපු හින්දා තමයි මෙතුමාට මේ වගේ මේ ආදර ලැබුණේ. සහ රැකියාවේ තමයි රාජකාරී මට්ටමින් තමන්ට අපි හැමෝටම තිබෙනවා රාජකාරී මට්ටමින් යම් කිසි දයක් පැවිල්ලා එතනින් එහාට ගිහිල්ලා සේවය කරපු හින්දා තමයි මේ දේ කරලා තිබුණේ. ඉතින් අගයන්න ඕන දේවල් අගය කරන්න ඕන. මං හිතන්නේ අපිට ඉගෙන ගන්න පුළුවන් නම් අපේ සමාජයේ අපේ අද කාලේ කතා කරන්න ඕන පුද්ගලෙක් නේද?
ඔබට මතක ඇති මීට පෙර ඔබ ගීතයක් වාදින්න දර විනිශ්චයකාරවරයෙක්ගේ ප්‍රශ්නේ තිබුණනේ. දෙ කොයිතරම් සැලකිලිමත් වුණාද
අනිවාර්යයෙන්ම
ඔහුගේ රියදුරු ඔහු වෙනුවෙන් මරුණට පස්සේ අර ඒ රියදුරුගේ භාර්යාව වෙතට ඇවිල්ලා දන ගහලා වැඳලා සමාවිල්ලුව ඒක ඒ වගේ දෙයක්. කවුද විනිසුරු?
ඔව් ඒ විනිසුරු වර්වැගේ තමයි යාපනයේ හයි කියන්නේ අදි ඔව් අදි නීචේවරය. ඔහුගේ නම එම් ඉලංග චේලයන් කියන මේ විනිසුරුතුමා. එතුමා ඇත්තටම මං හිතා ලොකු පාඩමක් අපිට කියලා දුන්නා. දැන් එතුමාගේ ආරක්ෂක නිලධාරීන් විදිහට කටයුතු කරලා තිබුණේ මේ උප පොලිස් පරීක්ෂක සරත් ප්‍රේමචන්ද්‍ර මහතා. එතුමා මේ මොටර්සයිකලේ ගමනක් යද්දී වෙඩි පහරකින්, ඒ කියන්නේ වෙඩි පහර යොමු කරලා තිබේ ඊළඟ චේලෙන් කියලා විනිසුරුතුමාර. නමුත් ඌ බේරගන්න ගිහලා තමයි මේ සරත් ප්‍රේමචන්ද්‍ර කියන මේ පොලිස් පරීක්ෂකතුමා නැති වුණේ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මම මේ කාරණාවෙන් මට දැන් ඔලුවට ආපු දේ තමයි දැන් අපේ බලවත් නිලධාරීන්ට හැමෝටම ආරක්ෂකයන් ඉන්නවා නේද? නමුත් මේ ආරක්ෂකයන් සමහර වෙලාවට අපේ ඒ බලවතුන් හිතෙනවා උන් අපි වෙනුවෙන් ජීවිතේට බැඳලා ඉන්නේ. ඒක කරන් දැන නැහැ. ඒක උන්ලගේ රස්සාව කියලා.
නමුත්
වගකීම කියලා වගකීම වෙන්න පුළුවන්. නමුත් උනුත් රස්සාවක් කරන්න තමන්ගේ දරුබවුල ගොඩනගා ගන්න. මේ ඊළඟ චේලෙන් කියලා මිනිසුරුතුමා තමන්ගේ ඒ කියන්නේ මානසික හැඟීම පෙන්වන්න ඒ දුක්ුණ විදිය බොහොම සංවේදී කාරණයක් වුණා. මොකද අපි ඇත්තටම කතා කරොත් සාමාන්‍ය සල්ලි තියෙන පොහොසත් මිනිස්සෙක් ඇති වෙනකොට දරුපවුල කඩාල වෙනවා තමයි. නමුත් ඊට වඩා බොහොම මේ ඉතාමත්ම අමාරුවෙන් ජීවිතේ ගෙන යන පවුල කඩාල වුණාට පස්සේ ඒ ස්වාමි පුරුෂයා නැතුණාට පස්සේ පවුලට දැනෙන පීඩනය වැඩි. විශේෂයෙන්ම මේ දරු දෙන්නෙක්ගේ ජීවිතය මේ තාත්තා කෙනෙක් විදියට. ඉතින් මේ දරු දෙන්නාගේ ජීවිතයේ අධ්‍යාපන කටයුතුත් මේ ඊළඟ චේලෙන් කියන මිනිසුරුතුමා බාරගෙන තිබුණා. ඉතින් ඇත්තනම ලොකු පාඩම් අපිට කියලා දෙනවා මේක. මේ ಜಾති විශේෂයෙන්ම හොඳ පුද්ගලයන් කියන දේ ಜಾතියකට වෙන් කළ කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේද? ඉතින් ඉතින් ඔය මේ ඊළඟ චේලෙන් කියන විසුතුමාට ඔබතුමාට මතකත් ඇති මේකට ඔහුව මේ ඝාතනය කරන්න මේ සිද්ධියක් උනේ. මේ මිනිසුරුතුමා බොහොම සාධාරණ මිනිශකාරයෙක්. ඔය විද්‍යා කියන දැරිය දූෂණය කරන්න, කියන්නේ තරුණයන් කිහිපයක් විසින්ම දූෂණය, හත් දෙනෙක් විසින් දූෂණය කරපු දෙයට මේ අනිත් පැත්තෙන් නීතිඥවරය විදියට කටයුතු කරේ ඊළඟ චේලෙන් කියන විනිසුතුමා. ඉතින් ඒකේ තරහල් තමයි ඔහුව මේ මරන්න, කියන්නේ ඝාතනය කරන්න මේ සැරසලා හිටියේ. නමුත් ඒක අඩාලු වුණා. නමුත් ඉතින් සාමාන්‍යයෙන් හරි ගමනක් යන පුද්ගලයන්ට තිබෙන බාධක වැඩි. ඉතින් මේ ඔහු මර මතකයි මේ සරත් ප්‍රේමචන්ද කියන මේ පොලිස් පරිශකතුමාගේ මරල ගෙදරත් ඇවිල්ලා ලොකු කතාවක් කරා. බොහොම හිතට දැනෙන. ඉතින් මං හිතන්නේ අපි මේ බොහෝ වෙලාවට මේ සංවිද්‍යාව නැත්තම් මේ සාමය වගේ දේවල් බොහොම පුහු දේවල් වලට භාවිතා කරන කාර්යයක්නේ. නමුත් ඇත්තටම සංවිද්‍යාව කියන්නේ මොන වගේ දෙයක්ද කියලා මේ වගේ පුද්ගලයන් හරි අපූර්වවට අපිට කියලා දෙනවා නේද?
මං හිතන්නේ මේ කරුණු දෙකම එක හා සමානව සංහිඳියාව ප්‍රධාන ජාතිය සහ සුළු ජාතිය අතර තියෙන පරතරය නැති කරන්න ගත්තු ලොකු උත්සාහයක්. ඒ උත්සාහයෙන් ඉදිරියට යන අර චාමික කිව්වාගේ පාඩම් ඉගෙනගෙන ඉස්සරහට යනවා වෙනුවට අනිත් මේ දේශපාලනඥ විශේෂයෙන්ම රටේ සමහර වැදගත් පුද්ගලයෝ ඒක විවේචනය කරන්නත් යොමු වෙන අවස්ථාත් අපි දැකලා තියෙනවා.
අවස්ථාවාදී දේශපාලන නේද?
නමුත් සංගීතේනොත් අපිට ඒ වගේ දේවල් යා කරන්න හුඟක් උත්සාහ කරන අවස්ථා අපිට තියෙනවා. අපි සමස්ත ලෝක භාෂාවක් වශයෙන් සංගීතය ගත්තොත් එහෙම කවුරුත් කියන දෙයක් ඒක. ලෝක භාෂාවක් තමයි සංගීතය කියන එක. අපිට දෙමළ, සිංහල, පෘතුගීසි, හින්දි, ඉංග්‍රීසි ඒවට අමත ඒවා නෙමෙයි සර්ව ලෝක භාෂාවක් ඇටිට අපිට සංගීතේනුත් අපිට මේ වගේ උදාහරණ අපිට දෙන්නට පුළුවන්.
මෙන්න මේ වගේ උදාහරණ. මේ ගීතය පොඩ්ඩක් අහන්න කියලා අපි ආරාධනා කරනවා. මේ ගීතයත් මම හිතන අපි කරපු මේ කතා කරන සාකච්ඡා කරන මාතෘකාවට බොහෝම සමීප යන ගීතයක්.
නල්ල කුම්කුමම් තිමාහසේ අඬන චන්දිරන් පාන්තලට ගිනි ඇවිලි අන්න නැගෙන දුම් ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යන් ශාන්තිනි තිමා වැටි නල්ල කුම්කුමම් කුම්කුමම් තිමාහසේ අඬන චන්දිරන් තලට ගිනි ඇවිලි අන්න නැගෙන දුම් ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යන් කඳුළු උඩට තිරුවන්ගල් එළිය වැටීමෙන් කියා ගන්න බැරි කවියකි දැන් ඒ සැලෙන ඔය දැතේ වලලු ඔය තරම් බරද කියා පං කෙල්ලි බරද කියා පං ශාන්තිනි තෙමා වැටි නලල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ අඬන චන්දිරන් පාන්තලට ගිනි ඇවිලි අන්න නැගෙන දුම් ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යන් සියල් සිරිත් දැකුලකුත් ඔබ ආපසු ගන්න මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න ඉරුක් කුරල් පොත අරින්න දැස පියාගන්න මහත්වරුනි මානෙළු මල මට සිඹින්න දෙන්න ශාන්තිනි තෙමා වැටි නලල කුංකුමම් තෙමා අහසේ අඬන චන්දිරන් පාන්තලට ගිනි ඇවිලි අන්න නැගෙන දුම් ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යන් ශාන්තිනි තෙමා වැටි නලල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ අඬන චන්දිරන් පාන්තලට ගිනි ඇවිලි අන්න නැගෙන දුම් ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යන්
ශාන්තිනි ඔබේ අරුන්ගල් දෙකට වැටෙන හඳේලිය පරාවර්තනය වී මගේ මූණට වැටෙනවා. ඇයි ඔබේ දෑත් මේ තරම් වෙව්ලන්නේ? ඔබේ දෑත බර නිසාද ඔබේ වලලු වලින්? ඇයි මේ දරුවා වෙව්ලන්නේ? මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න. මේ ඉතා උත්කර්ෂවත් ගීය පද රචනය කරලා තිබෙනේ මහා ප්‍රවීණ පද රචකයෙක් රත්නශ්‍රී විජේසිංහ. රත්නශ්‍රී විජේසිංහ එක්තරා කතාවකදී කියලා තිබුණ ඔහුගේ මේ අත්දැකීමක් කියලා. ඒවගේම මේට ඉතාමත් මනහර වචනවලට ඔබින පිළිවලට ඒ සංස්කෘතියේ තාල රටා වාදන යොමු කරලා තියෙන්නේ ගුණදාස කපුගේ. අපි ඔවුන් දෙදෙනාට ඉතාම ගෞරවය පිළිගන්නවා. ඒ වගේම කරුණරත්න දිවුල්ගණිකට.
ඔව් අපි රටේ සංගීතය ගැන කතා කරොත් බොහොම ඉතාමත් වටිනා හරි අපූර්ව සුසංගයන් තිබුණා. අමරදේවයන් සහ මාගමසේකරයන්. ඊට පස්සේ එනවා වික්‍රරත්නායකයන් ප්‍රේමකීර්ති ඩාල්විස්. ඊට පස්සේ නන්දා මාල්නී සුනිල් ආරියරත්න පවන කැසට් පටේ වගේ මහාචාර්ය සුනිල් ආරියරත්න. ඊට පස්සේ මේ කපුගේ රත්නශ්‍රී කියන සුසංගයත් හරිම අපූර්වයි. කපුගේ කියන ගායකයා ගැන කතා කරන්න දෙයක් නැහැ. නමුත් මේ රත්නශ්‍රී කියන මේ රත්නශ්‍රී විජේසිංහ කියන ගීත පද රචකයා කවියා ගැන මං හිතන්නේ අපේ සමාජයේ කතා කරනවා මදි කියලා මට නම් හිතෙන්නේ. ඔහුගේ මේ ගීත වලට පාදක වෙලා තිබෙන කාරණා මං හිතන්නේ අපි වෙනත් තලයකට ගෙනියනවා. මේ ශාන්තිනී කියන ගීතයත් ඒ වගේ ගීතයක්. දැන් ඔබතුමා පොඩි මේ ගීතය ගැන කතා කරා. මේ ශාන්තිනී කියන ගීතයේ ඇත්තටම මේ නිර්මාණය වෙලා තිබෙන්නේ හරි අපූර්ව විදියට. දැන් උසස් පෙළ කරන කාලේදී තමයි මේ සිදුවීම වෙලා තිබෙන්නේ. දැන් ඔහු කියන විදියට මේක තමන්ගේ යාළුවෙකුට තමයි මේ අත්දැකීම තියෙන්නේ. උසස් පෙළ කළා සාමාන්‍ය පොඩි නිවාඩු කාලයක් තිබෙනවානේ. නිවාඩු කාලයක් තිබෙනකොට මේ තරුණයාට අවස්ථාව ලැබිලා තියෙනවා මේ මන්නාරම කියන ප්‍රදේශයට යන්න. මන්නාරම කියන ප්‍රදේශයේ බොහෝ වෙලාවට මේ දමිළ ජාතිකය මේ ජාතිකයන් තමයි ගොඩක් ජීවත් වෙන්නේ. ඉතින් මේ තමන්ගේ ඥාති ගෙදරට ගියාට පස්සේ මේ අසල්වාසී ඥාති ගෙවල් වලින් සංග්‍රහ උපකාර ලැබෙනවා. යනකොට මේ එක ඥාති ගෙදරක හිටපු තරුණයා තමයි මේ ශාන්තිනී කියන්නේ. ඉතින් ගියාට පස්සේ නමුත් මේ තරුණයාට එක ප්‍රශ්නයක් තිබෙනවා. ඔහුට එක දෙමළ වචනයක්වත් කතා කරන්න බෑ. ඒ වගේම තමයි ඒ තරුණියට ශාන්තිනී කියන තරුණියට එක සිංහල වචනයක්වත් කතා කරන්න බෑ.
නමුත් ආදරේ වචන හොමුවාරු කරන්න ඇත්තේ ඇස් දෙකින් වෙන්නේ
නැහැ. ඔව්. ආදරේ ගොඩනගන්න ඉස්සෙල්ලා දැන් ඔහු මේ නිවාඩු කාලයට ගිය කාලේ ඔහු ඉංග්‍රීසි අධ්‍යාපනයේ ක්ලාස් එකකට යන්න පුරුදු වෙලා තිබුණා මේ තරුණිය. එමෙ යනකොට මේ ශාන්තිනී කියන තරුණිය පාසල් ඉවරලා කොන්වන්ට් එක ඉවරලා එනකොට මූණට මූණ හම්බ වෙනවා. නමුත් අර අපි මුලින් කතා කරා වගේ වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඉතින් මෙහෙම කාලයේ ගත වෙලා මේ තරුණයාට මේ සිදුවෙනවා නැවතත් තමන්ගේ උපන් විම කරා එන්න මේ නිවාඩුව අවසන් වෙලා. ඉතින් මෙහෙම ගිහිල්ලා කියනකොට තරුණ ශාන්තිනීට කියනවා සිංහලෙන් කියන්නේ මට මගේ නිවාඩු ඉවරයි දැන් මට ආපහු යන්න වෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේ ශාන්තිනීට බොහොම දුක හිතෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ රත්නශ්‍රී විජේසිංහ කියන්නේ ඔහුට තියෙන අත්දැකීම ඔච්චරයි මේ ගීතේට. 1970 මුල ගණන් වල තමයි මේ සිදුවෙන්නේ. පස්සේ කාලේ ගත වෙලා 1982 83 කාලයේ විද්දි තමයි ඔබතුමා දන්න විදිහට මේ කළු ජූලියෙ ඉන්න නේද?
කළු ජූලිය
එන්නලා බොහොම මේ මනුෂ්‍ය ඝාතන, කොල්ල කෑම්, ගිනි තැබීම් මේ වගේ බොහොම සිදු නොයුතු කාරණා ගොඩක් සිදු වෙන්නේ ওই කාලෙදි. ඉතින් ඒ කාලේ තමයි මේ රත්නශ්‍රී විජේසිංහ කියන පුද්ගලයා ගුරුවරයෙක් විදියට මොනරාගල ප්‍රදේශයේ සේවය කරන්නේ. ඔහු මේ ගීතේ මෙන්න මෙහෙම ලියනවා. ඒ ගීතේ ලියවෙන්න හේතුව මේ පාදක වෙච්චේදී තමයි ඔහු හිතෙනවා මේ ශාන්තිනී කියන දැරිවිද තරුණිය දැන් මොනවාද වෙලා තියෙන්නේ කියලා. ඔහු පටන් ගන්නවා මෙහෙම. ශාන්තිනී තෙමා වැටේ නළල කුංකුම. දැන් ඔබ දන්නවා මේ දමල තරුණයන් කුංකුම තිලකයක් තියනවා නේද? ඉතින් මේ කුංකුමේ තිලකේ මොඳ වෙලා? ඇයි? කුංකුමන් තෙමා ආහසේ හඬන චන්දිරයන්. චන්දිරයන් කියන්නේ හඳට. චන්දරයන්. මේ හඳ හඬන හින්දා ඒ කඳුළු මේ නළලට වැඩිලා තමයි මේ
කුංකුමේ දිපොඩ දියාරුවේගෙන
දියාරුවේලාගෙන එහෙම වෙලා තිබෙන්නේ. පාම්පැලන්ට ගිනි ඇවිලි අන්න නැගෙන දුම්. පාම්පැල කියන්නේ මොකද්ද? මේ සිංහල දෙමළ කියන දෙපාර්ශවයක එකතු වෙලා හදාගත්ත ශුද්ධස්ථානය. බොහොම සමගියෙන් හිටපු ජාතින් දෙකක්. මේකට කවුරු හරි ගිනි තියලා මේ ඇඟෙන දුම් වලින් චන්ද්‍රයා අඬනවා. ඒ කඳුළු වලින් ඒ නළලට වැටලා තමයි මේ තිලකේ මුඳ වෙලා තියෙන්නේ. දැන් ඔබතුමා ක්‍රිස්තියානි බත්තිකෙන් නේද?
ඔව්.
ඔබතුමා යම්කිසි කරදරයක් වුණාට පස්සේ ක්‍රිස්තියානි ආගමේ හැටියට දිව්‍යන් වහන්සේගේ මේ ආධාරය ආශිර්වාදයේ පතනවා. මම බුද්ධ මම බුද්ධාක බද්ධිකෙක් විදිහට මම බුදුජාන වහන්සේගේ ධර්මයේ පරිදි ඒ ආධාරය පතන්න ආශිර්වාදය පතන්න යනවා. ඉතින් මෙතෙන්දිත් වෙලා තියෙන්නේ එකයි, ශාන්තිනි අප දෙවියන් ඇති තැනකට යන්න. දැන් මේකට මොනවත් කරගන්න වෙන අපිට තියෙන්නේ එකම මේ පිහිට දෙවියන් විතරයි.
දෙවියන් විතරයි.
ඔව්. ඊට පස්සේ කියනවා කඳුළු වලට තිරුවංගල් එළිය වැටි. මං හිතන ඔබතුමා පුළු පැහැදිලි කිරීමක් කරා මෙතෙන්දි. නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්. අර කඳුළු වලට එයාගේ තියෙන කරාබුවල පැහැ වැටිලා තිරුවංගල් වගේ දිලිසෙනවලු. ඒක කියාගන්න බැරි තරමට හරි ලස්සනයිලු කවියක් වගේ. බියේ සැරෙන ඔය දෑතේ වල්ලු ඔය තරම. ඒ කියන්නේ මේ වල්ලු බයේ සැරෙනවා. මේක ඇයි මෙච්චර බරද? ඒකද මේ විවුලන්නේ කියලා අහනවා. මං හරිම ආසයි අන්තිම කොටසට. සියල් සිතින් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න. මේ ඔක්කොම කුලගෝත්‍ර ප්‍රශ්න ඕගොල්ලෝ ඔක්කොම තියාගන්න. මේ හැමදේම ඕගොල්ලෝ තියාගන්න. මහත්තුරුනි ශාන්තිනී විතරක් මට දෙන්න. මට මගේ ශාන්තිනී විතරක් දෙන්න.
ඒ ආයචනය කරන්නේ මේ ඔළුවේ ඔය ඔක්කොම ලට්ටපට්ට සංස්කෘතික දේවල් ඔළුවේ තියාගෙන ඉන්න
අනිවාර්ය වැඩිහිටියන් සහ මේ දැන් ඔය මේ ප්‍රශ්න ඇති කරන්න යම් කිසි පාර්ශවන්නේ අවස්ථාවාදී පුද්ගලයන් තමයි මේක මේව කරේ. මේ ගිනි
ඇවිල්ලා
ගිනි තියපුවාට කියනවා ඔය කුල ගෝත්‍ර ජාති කුල ભેද ඔක්කොම ප්‍රශ්න ඔගොල්ලෝ ඔක්කොම තියාගන්න. හැම දෙම තියාගන්න. ශාන්තිනි විතරක් මට දෙන්න. තිරුකුරල් පොත අරින්න දැස පියාගන්න. දැන් අපි බුද්ධ ධර්මයේ විදියට ධම්මපදය. දැන් ඔබ ක්‍රිස්තියානි ආගමේ විදියට බයිබලය. ඒ වගේම තමයි මේ Hindu ආගමේ විදියට මේ තිරුකුරල් කියන පොත තමයි ඔවුන්ගේ මේ විශේෂම මේ ග්‍රන්ථයේ විදියට පාවිච්චි කරන්නේ. මේ ග්‍රන්ථයේ තියෙනවා යුක්තිය සාධාරණේ කියන දේ හැම දෙයක්ම හොඳට කියවලා තිබෙනවා. මේක පොඩ්ඩක් කියවන්න කියලා ආරාධනා කරලා තියෙනවා. මහත්තුරුනි මා නෙළු මට සිමින දෙන්න. දැන් මේ වගේ සාහිත්‍යයක් තිබුණ જાතියන් දැන් මේ බලන්න මේ පුංචි අත්දැකීමක්
ඔහුගේ උපහරණ වලින් කොච්චර හොඳට මිනිස්සුන්ට දැනුම තියෙන මිනිස්සුන්ට සහ අනිත් අයට කියා දෙන්න පුළුවන් විදිහට මේක සකස් කරලා තියෙනවා.
අනිවාර්යයෙන් මේ වගේ කවි මට නම් හිතෙන්නේ රොල්මත දැන් මේ වගේ කවි රසවින්දනයේ උදෙසා සහ පාසලේ මේවා කියවෙන්න ඕන. මේක හරි ලස්සනට මේක උපහරණ පාවිච්චි කරලා කියලා තියෙන විදිය නේද? දැන් මේ තුලින් කොච්චර දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්ද? ඉතින් මේ අර ඒ ශාන්තිනී කියන දැරිවිර මොකද උනේ කියලා දැන් සමහර කට්ටියට කියන්න පුළුවන්. දැන් මොකද? නමුත් මෙතෙන්දී කියන උත්සාහ කරන දේ තමයි මේ ඉතාමත්ම පොඩි මේ කොට්ටාශයකගේ අවශ්‍යතාවයක් නින්දා ලොකු පිරිසක් මේකෙන් දුක් විඳිනවා. තාමත් එහෙමයි. ඔව්. ඉතින් මේ මට හිතුණා මේ ගීතයත් මේ ගැන කතා කරන්න මේ ගීතේ මේ සංගීතය
අපේ අද තේමාවට ඉතාම උචිත ගීතයක් වෙන්න වුණා. ඉස්සරලා අපි තවත් ගීතයක් ගායනක් වාදනය කරා. මේ හැම ගීතෙම අපේ තේමාවට උචිත වෙයි කියලා හිතනවා.
අනිවාර්යෙන් අපිට ඉතින් තාම විනාඩි 5ක වගේ කාලයක් ලැබිලා තියෙන්නේ මේ ඔබතුමාට යම් කිසි දෙයක් කතා කරන්න මම හිතනවා මම දන්නවා ඔබතුමා ලොකු දේවල් අද කතා කරන්න බලාපොරොත්තු වෙන ආව ඉතින්
කතා අපි ගීතයකට යන්න පුළුවන්ද තාම
ඔව් ගීතයකට යමු ගීතයට ගිහිල්ලා මේ ගීතය මේ ගායනා කරන්නේ මම හිතන්නේ අපේ කලා ශිෂ්‍යයෙ ඉන්න ගායනා ශිෂ්‍යයෙ ඉන්න මේ ගායිකාවන් අතරින් මුදුන් මලකඩ වගේ ගායිකාව නන්දමාලිනී මාත්මිය ගායනා කරන ගීතය මේ ගීතයත් ලියලා තියෙන්නේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයා. අහලා බලමු.
අල්බන්
මීරු ගීතයක් මේ නන්දාමාලි මහත්මිය ගායනා කරන පූජාසනයේ ඔබ හිඳුවා පුදන ලෝකෙමයි ඔබට ඉරීවි නැගිටින්නේ. අපි සාමාන්‍යයෙන් ධනවත් ඉන්නකොට නැත්තම් සල්ලි ටිකක් ගෑ වෙනකොට හිතනවා මුළු ලෝකෙම අපිත් එක්ක ඉන්නවා කියලා. නමුත් අපිට කවදා හරි වැරදෙනකොට අපිට කවුරුවත් නැහැ. ඉතින් ජීවිතය ගැන බොහොම සාවධානයෙන් අවබෝධයෙන් භුක්ති මේ බුද්ධිමත්ම හිතනවා නම් අපිට මේ ජීවිතය බොහොම සාර්ථකව ගෙනියන්න පුළුවන්. මම හිතනවා අපි මේ ගත කරපු කාලය බොහොම සාරවත්ව ගත කරන්න පුළුවන් වුණා කියලා. විශේෂ ස්තුතියක් කරනවා අපේ රුවන් මහතා. බොහොම ස්තුතියි ඔබතුමාත් එක්ක.
ඔබ නිෂ්පාදක වශයෙන් බොහොම හොඳ ගීත සහ අපි අසන්නන්ට මේ හිතාගන්න මොකක් හරි ඉඩ ඉතුරු කරලා අපි අවසාන කරන්න සූදානම් වෙන්නේ. අද වැඩසටහන මේ වගේ සැකසීම් ගැන ඔබට සතුටුවන්ත වෙනවා.
ඔව් බොහොම ස්තුතියි. අපි තවත් දවසක එකට වැඩසටහනක් කරමු නේද? ඉතින් අපි අසන්නන්ටත් සුබර අනාගතය ජීවිතයක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබගෙන් සමුග යනවා. මම චාමික.
මම රුවන්.
හයි බොන්. සුබ රාත්‍රියක්. හයි බොන්.
මත මිට හිඟවි බෙලසුන් වන කල ලොව ඔබ හිස මත
ලක්සර ලක්සර